පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාලියේ සඳහන් වන ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. තංච කම්මං කතං සාදු යංකත්වා නානු තප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යම් කර්මයක් කිරීමෙන් පස්සේ නැවත එය ආවර්ජනය කරනකොට හිතේ පසුතැවීමක්, හිතේ දුකක් නැද්ද? එහි විපාකය හැමකල්හීම සතුටින් සිහිපත් කරන්න පුළුවන්ද? එවන් කර්ම ජීවිතේ නිතර නිතර රැස් කරගන්න කියන කාරණාව තමයි මේ ගාථාවේ සඳහන් කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සුමන නම් වූ මාලාකාරයා නිසා. සුමන කියලා කියන්නේ බිම්බිසාර මහරජුරුවන්ට මල් සපයන කෙනා. සෑම උදෑසනකම රජ්ජිරුවන්ට මල් අරගෙන යන්න ඕනේ සුමන. ඒ සඳහා රජ්ජිරුවන්ගෙන් සුමනට වැටුපක් ලැබෙනවා. ඒක සුමනගේ රාජකාරිය. සුමන ඒක සෑම උදෑසනකම නොපිරිහෙලා සම්පූර්ණ කරනවා. කාලයක් සුමන මේ කාරණාව කරගෙන ආවා. එක දවසක් සුමන රජ්ජිරුවන්ට ගෙනියන්න මලුත් අරගෙන මල් කූඩේ තොලුවේ තියාගෙන රජමාලිගාව පැත්තට යනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් නික්මිලා භික්ෂු මහා සංඝරත්නයත් පිරිවරාගෙන පිණ්ඩපාතේ වැඩම කිරීම සඳහා රජගහ නුවරට අවතීර්ණ වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීමේ ආකාර කීපයක් තියෙනවා. සමහර දවස්වලට අසීමිත බුද්ධ තේජසින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. තවත් සමහර දවසක කිසිම කෙනෙකුට හඳුනන්න බැරුව සාමාන්‍ය භික්ෂුවක් වගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. ඉතින් මෙදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයට අවතීර්ණ වෙන්නේ ඒ අසීමාන්තික වූ බුද්ධ තේජසත් සහිතව. එහෙම වඩිනකොට සිදුවෙන විශේෂ සිදුවීම් ගණනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනකොට ඒ මග භාග්‍යතුන් වහන්සේට කරදරයක් නැතුව වඩින්න සැකසෙනවා. පාරේ වලවල් ආදී තියෙනවනම් ඒ වලවල් ස්වභාව ධර්මයේ විසින් ස්වභාවයෙන් පුරවනවා. කඳු ගැට ගල් කැට මතුවෙච්ච තියෙනවනම් ඒ සියල්ලම යට යනවා. වලාහක දෙවියෝ බුදුරජාණන් වහන්සේට අවුවෙන් බාධාවක් නොවෙන්න වලාකුළු වලින් සූර්ය රශ්මිය මෝහ කරනවා. හරියට වියන් බැඳිනවා වගේ. වැස්ස වලාහක දෙවියෝ ඒ ප්‍රදේශයට සිරිපොද පිනි පොද වස්සවනවා දූවිලි නොනැගෙන්න. වාත වලාහක දෙවියෝ එයින් පස්සේ සෙවුම් සුළඟකින් පාරේ තියෙන සියලුම කොළරුඩු අයින් කරනවා කියලා සඳහන් කරනවා. දෙපස ගස්වල මල් පිපිලා ඒ මල් සුළඟින් කඩලා ගෙනල්ලා පාර පුරාම අතුරනවා. මල් පාවඩයක් උඩ වඩිනවා වගේ ස්වභාව ධර්මයේ භාග්‍යතුන් වහන්සේට සලකන හැටි. එහෙම අසීමිත බුද්ධ තේජස සහිතව භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකොට යම් රාජ්‍යයකටද වඩින්නේ රාජ්‍ය සීමා කරපු සලකුණ අපි කියන ඉන්ද්‍රකීලය කියලා. භාග්‍යතුන් වහන්සේ එතෙන්ට සිරිපා ධාතුව තියෙනවත් එක්කම බුද්ධ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මි ධාරා ඒ ප්‍රදේශයේ පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. ගස්වල, ගල්වල, ගෙවල්වල, බිත්තිවල මේ හැම තැනම මනුස්සයන්ගේ ශරීරයේ පවා ඒ බුද්ධ රශ්මී ආලෝකයේ පැතිරෙනවා. යම් ප්‍රදේශයකරද භාගිතුන් වහන්සේ වඩින්නේ ඒ ප්‍රදේශයේ ජීවත්වෙන ඇත්තු කුංචනාද කරනවා. අශ්වයෝ හේෂාරාව කරනවා. සඳහන් කරනවා අතේ ආදී මිනිස්සු පැළඳලා තියෙන මේ ආභරණ ස්වභාවයෙන්ම හඬන ගන්න පටන් ගන්නවා කියලා. එතකොට මිනිස්සු දන්නවා අද බුදුරජාණන් වහන්සේ මේ පැත්තට වඩිනවා. සවැත් නුවරට නම් වඩින්නේ, රජගහ නුවරට නම් වඩින්නේ. ඒ ප්‍රදේශවල මිනිස්සු බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යම් පූජා වස්තුවක් අතේ නැතුව නම් ගෙවල් වලින් එළියට බහින්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. ඉතින් මෙහෙම අසීමිත බුද්ධ තේජස සහිතව භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන අපේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ ඉදිරියට වැඩම කරනවා නගරයේ දිහාවට. සුමනත් මල්පැසත් ඔළුවේ තියාගෙන බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ගමන් කරනවා. ඒ මාර්ගය ඔහුත් එනවා. එනකොට තමයි ඔහුට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒ අසීමිත බුද්ධ තේජස දැක්කහම රන්වන් වූ බුද්ධ ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමලංකෘතයි. 80ක් අනු ව්‍යංජන ලක්ෂණ, 216ක් මංගල ලක්ෂණ, ස්වර්ණ වර්ණ වූ බුද්ධ කය දැක්කහම සුමනට ඇතිවෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය නිමක් නැති තරම්. හිරුට වඩා තේජස් ඇති, සඳුට වඩා සොමිගුණ ඇති, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට වඩා සිල්ගුණ ඇති තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මහපොළොව කම්පා කර කර තමන් එන මාර්ගයේ ඉදිරියට වඩිනකොට අනේ මේ මහා පුරුෂ නරේන්ද්‍රයන් වහන්සේට මම මොනවද පූජ කරගන්නේ කියලා හිතුණා. සුමනගේ ළඟ මේ වෙලාවේ මුකුත් නැහැ. රජ්ජුරුවන්ට ගෙනියන මල් ටික විතරයි තියෙන්නේ. රජ්ජුරුවන්ට මල් ගෙනියන්න ඕනේ. රජ්ජුරුවන්ට මල් ගෙනිච්චේ නැත්තම් එක්ක සුමනගේ ජීවිතයේ සුමනට අහිමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුමනට රැකියාව අහිමි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සුමනට රටින් පිටුවහල් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. සුමන කල්පනා කරනවා ඕන දෙයක්. මැරුවොත් මැරුවාවේ, රටින් පැන්නුවොත් පැන්නුවාවේ, රැකියාව නුදුන්නොත් ඒත් කමක් නැහැ. ඒ සියල්ලටම වඩා මට වටිනවා මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේට මේ මල් වලින් උපහාරයක් කරන එක. පින්නතුනි සුමන බුදුරජාණන් වහන්සේට මල් විතරක් නෙමෙයි පූජ කළේ. සුමන බුදුරජාණන් වහන්සේට ජීවිතත් පූජ කළා. ඇයි මේ මල් පූජා කරපු නිසා රජ්ජුරුව මාව මැරුවොත් ඒත් කමක් නැහැ. මැරුවොත් මැරුවාවේ. නමුත් අද ගෙනියන මල් මහරජුට නෙමේ බුදුරජුන්ටයි. සුමනගේ හිතේ ප්‍රීතිය නිමක් නැහැ. සුමන සමන් මල් මිටි දෙකක් අරගෙන බුදුරජාණන් වහන්සේ වඩින දිහාවට වීසි කළා. අහසට වීසි කළා. ඒ මල් අසීමිත වූ බුද්ධ ශක්තිය, බුද්ධ ගුණේ නිසා භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට උඩින් වියනක් බැඳවගෙන අතර වුණා. සියලුම මල් හරි සමානව එක කෙලින් වියනක ස්වභාවයෙන් තියෙනවා. එහෙම හෙලවෙන්නේ හැලෙන්නේ නැහැ. ඒ වගේම ඒක දැකලා බොහෝම සතුටටපත් වෙච්ච සුමන තවත් මල් මිටි දෙකකින් පූජා කළා. ඒ මල් මිටි දෙක භාග්‍යතුන් වහන්සේගේ වම් පැත්තෙත්, ඊළඟ මල් මිටි දෙක දකුණු පැත්තෙත්, ඊළඟ මල් මිටි දෙක පිටිපසිනුත් හරියට නිකං උඩ වියනේ ඉඳලා පල්ලහැට එල්ලෙන වියන් වගේ සම ප්‍රමාණයෙන් ප්‍රමාණය පහළට පහළට රැඳුනා. මේක දැකපු සුමනට දරාගන්න බෑ සතුට. ඒ වගේම පුදුමය භාගිතුන් වහන්සේගේ ආශ්චර්යය. රැස් වෙලා ඉන්න පිරිස එක දිගට සාධුකාර පවත්වනවා. මග දෙපස ලක්ෂ ගණන් රැස් වෙලා හැමෝම සාධුකාර පවත්වනවා බුද්ධාලම්බන ප්‍රීති. ආන් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම අතුරු මාර්ගයකට නොයා මිනිස්සුන්ට සතුටු වෙවී සතුටු වෙසී කුසල් රැස් කරගන්නත් සුමනගේ සතුට දෙගුණ තෙගුණ කරන්නත් ප්‍රධාන මාර්ගයෙන්ම භාගිතුන් වහන්සේ වඩිනවා. සුමන සෑහෙන දුරක් අසීමිත සන්තෝෂයක් විඳලා තමන්ගේ පූජාව අනුමෝදන් වෙලා සුමන ගෙදර ගියා. සුමනගේ බිරිඳ අහනවා කොමල් කියලා. ඔහු සඳහන් කළා අද මල් මගදීම බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා කීවා. ඇය අහනවා මොකද්ද ඔබේ කරපු වැඩි? රජුට මල් අරගෙන ගියේ නැත්තම් වෙන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැද්ද? එක්කෝ ඔබට ජීවිතය අහිමි වෙයි, නැත්තම් ඔබට රැකියාව අහිමි වෙයි, එහෙම නැත්නම් ඔබට රට අහිමි වෙයි. මොකද්ද මේ කලේ? සුමන කියනවා ජීවිතය අහිමි වුණොත්, ජීවිතය අහිමි වෙච්චාවි, රට අහිමි වුණොත්, රට නැති වෙච්චායි මම රටින් එළවලා දැම්මට කමක් නැහැ, රැකියාවෙන් මා වස් කළාට කමක් නැහැ, මං ඒ සියල්ලම අමතක කරලයි මල් ටික බුදුරජාණන් වහන්සේට පූජ කළේ. ඇය සඳහන් කරන ඔබ කළේ මහ මෝඩ වැඩක්. ඔබ කරපු මේ වරද නිසා මටත් දරුවන්ටත් සමහරලාට ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඔබේ පව් අපට බාරගන්න බෑ. ඇය දරුවෝ ටිකක් අරගත්තා. කෙලින්ම රජමාලිගාවට ගියා. සුමනගේ බිරිඳ දැකපු රජුරු ඇයට කතා කළා. ඇගෙන් ඇහුවා ඇයි මේ වෙලාවේ? ඇය සඳහන් කරනවා ස්වාමීනි දහස් වතාවට නැත්නම් අපට සමාවෙන්න. මගේ ස්වාමියා කරපු වරදට මටත් දඬුවන්ටත් දඬුවම් කරන්න එපා. මොකද්ද ස්වාමියා කරපු වරද? ස්වාමීනි අද උදේ ඔබ වහන්සේට අරගෙන එන මල් ටික මේ මිනිස්සයා මගදී බුදුරජාණන් වහන්සේ හම්බෙලා බුදුරජාණන් වහන්සේට පූජ කරලා මං ඔහුගෙන් ඇහුවා දැන් මොකද වෙන්නේ? රජු උදහස් වුණොත් අපිට ජීවිතය අහිමි වෙයිද, රට අහිමි වෙයිද? ඔහු කියන ඕන එකක් වෙච්චාවි කියලා. ස්වාමීනි දඬුවම් කරනවා නම් ඔහුට විතරක් දඬුවම් කරන්න. අනේ ස්වාමීනි මටයි දරුවන්ටයි දඬුවම් කරන්න එපා. අපි අද ආවේ සදහට ඔහුගෙන් අයින් වෙලා. අදින් පස්සේ අපි ඔහුගේ නෙමේ. එනිසා අපට දඬුවම් කරන්න එපා. රජුරෝ කල්පනා කරනවා අනේ මේ මෝඩ කාන්තාව. නමුත් ඒක ඇයට නොකිය ඇයට සඳහන් කළ හා හොඳයි ඔබ ගෙදර යන්න. මං එක සුමනත් එක්ක බලාගන්න. බිම්බිසාර මහරජුරු කියලා කියන්නේ ආර්යයන් වහන්සේ නමක්. ඒ ආර්යයන් වහන්සේ තමන්ට ගෙනාපු මල් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කළා කියන කාරණාවෙන් කවදාවත් අමනාප වෙනවද? එහෙම එකක් නැහැ. රජ්ජුරුවන්ට ඇති වුණේ අසීමිත සතුටක්. මොකද මේ මිනිහා මල් විතරක් නෙමේ පූජ කරලා තියෙන්නේ, ජීවිතෙත් පූජ කරලයි තියෙන්නේ. මිනිස්සුන්ගේ සාධුකාර හඬ නගර පැත්තෙන් එක දිගට ඇහෙනවා. අර කාන්තාව පිටත් කරලා බිම්බිසාර රජ්ජුරුවත් මේ අසිරිය බලන්න පිටත් වුණා. රජ්ජුරුවත් මේක දැකලා සුමනගේ මල් පූජාවේ අසිරිය දැකලා ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වෙලා බුදුරජාණන් වහන්සේත් වැඩමවාගෙන රජමාලිගාවට ඇවිල්ලා දවල් දන් වළඳන්න මාලිගාව ඇතුළට වඩිමු කියලා මතක් කළා. මිනිසු තවත් මේ මල් වියන දිහා බලාගෙන සතුටු වෙන නිසා ඒ සතුටුවෙන ඔවුන්ට මහත් කුසල් ලැබෙන නිසා භාගිතුන් වහන්සේ මාලිගාව ඇතුළට එන එක ප්‍රතික්ෂේප කරහම රජු වහාම එළිය අසුන් පැනව වදන් වලදන්න සුදුසු විදිහට. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පූජ කළා. තාමත් මල් වියන භාගිතුන් වහන්සේ ළඟ තියෙනවා. දන් වළඳලා අනුශාසනා කරලා බුදුරජාණන් වහන්සේ පිටත් වුණා. භාගිතුන් වහන්සේ සුගන්ධ කුටියේ දොරටුවෙන් ඇතුල් වෙනකොට මල් වියන සුගන්ධ කුටියේ දොරටුවේ ගැටිලා සියලුම මල් එතන බිම වැටුණා. සුමනගේ මල් පූජාව. රජුරෝ සුමන ගෙන්න ගත්තා. සුමනගෙන් ඇහුවා, මට ගෙනාපු මල් මොනව හිතාගෙන බුදුරජාණන් සිර පූජ කළාද? ඇයි ඔබ දන්නේ නැද්ද මල් ගෙනාවේ නැත්තම් මොකද වෙන්නේ කියලා? මං කවුද කියලා දන්නේ නැද්ද? සුමන කියනවා, මොකද නොදන්නේ ස්වාමීනි, මං හොඳට දන්නවා. මහරජුරුවන්ට මල් නොගෙනිච්චොත් එක්කෝ අද මාව මරයි, එහෙම නැත්නම් මාව රටින් පිටුවහල් කරයි, සමහරට මගේ රැකියාවෙන් මං අයින් කරයි. මහරජ භාගිතුන් වහන්සේට මල් පූජා කරලා රැකියාවෙන් අයින් වුණහම මොකද? රටින් පැන්නුවහම මොකද? මං මරලා දැම්මහම මොකද? මං ඕනෑම දෙයකට සූදානම් වෙලා තමයි මල් පූජාව කළේ. බිම්බිසාර රජුරෝ කියනවා, ඔබ අසහාය පුරුෂයෙක්, ඔබ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්, ඔබ මහ පුදුම මිනිහෙක්. සුමන, ඔබේ ක්‍රියාව ගැන මට තියෙන අසීමිත සතුටක්. සුමන, ඔබේ පින්කමේ කුසලය ඔබට මේ වෙලාවෙම විපාක දෙනවා. බිම්බිසාර රජුරෝ සුමනට සබ්බට්ටක කියලා දානයක් දෙනවා. හැම දෙයින්ම අට අට දෙනවා සුමනට. අස්සය අට දෙනයි, ඇත්තු අට දෙනයි, තවත් නොයෙක් ධන සම්පත්. මේ සියල්ලම සුමනට දන් දීලා, ඒ වගේම බොහෝම කීකරු ගුණගරුක කාන්තාවොත් අට දෙනෙක් දෙනවා. තවත් බොහෝ සම්පත් දෙනවා. සුමන කරපු පින සුමනට එතරම විපාක දුන්නා. ඉතින් මේ කාරණාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලට කරුණු පැහැදිලි කළා. ඒ කරුණු පැහැදිලි කරන්න තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. පින්නතුනි, යමෙක් යම් ක්‍රියාවක් කරලා ජීවිතේ කවදාවත් ඒ කාරණාව කල්පනා කරනකොට පසුතැවෙන්නේ නැද්ද? තමන් කරපු ක්‍රියාව සම්බන්ධයෙන් මුළු ජීවිත කාලෙම සැනසෙන්න පුළුවන්ද උට? ආන් ඒ වාගේ ක්‍රියාවන් වල හැමදාම යෙදෙන්න කියන එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවයි. කවදාවත් දුකට කනස්සල්ලට පත් වෙන කාර්යයන්හි නොයැලෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අපේ ජීවිත ගැන කල්පනා කරලා බලහම, ඔබ ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලහම, ඔබ හිතලා බලන්න මෙතෙක් ජීවිතේ කරපු දේවල් ගැන අදත් ඉන්නේ සතුටින්ද කියලා. එහෙම නැත්නම් ඔබ ඔබෙන් අහන්න, ඔබ කරපු මොන කාරණාව ගැනද ඔබට සතුටු, මොන කාරණාව ගැනද ඔබට දුක? මෙන්නතින මිනි මරලත් සතුටු වෙන්න පුළුවන්, හොරකම් කරලා සතුටු වෙන්නත් පුළුවන්, පන්සිල් ම උල්ලංඝනය කරලා සතුටු වෙන්න බැරිද? පුළුවන්. හැබැයි ඒ සතුට දීර්ඝකාලීන නෑ. ඒක తాවකාලික සතුටක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හිතන හිතන ඕනෑම වෙලාවක සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න කියලා. එතකොට අපේ ජීවිතවල අපි කරන දේවල් වලින් කිනම් කාරණාව මිය යනතුරුම හිත හිත සතුටු වෙන්න පුළුවන් කරුණක්ද? කිනම් කාරණාවක් දුක කඳුල අපිට ගෙනල්ලා දෙනවද? මේ වචනේ මම මෙතන නොකීවනම් කොච්චර හොඳද? මේ වැඩේ මම නොකළනම් කොච්චර හොඳද? මේ දේ මම නොගත්තනම් කොච්චර හොඳද? මෙතෙන්ට මම නොගියනම් කොච්චර හොඳද? එහෙම හිත හිත දුකටපත් වෙන කාරණා කොච්චර මේ ජීවිතවල තියෙනවද? එහෙම නැතු ඉතාම සිහිය ප්‍රඥාව යොදාගෙන කළ යුත්ත නොකළ යුත්ත මනාව මුලින් තීරණය කර ගන්නවා නම් යම් කෙනෙක්. ඔහු තීරණය කරනවා නම් මම යහපත් දේ විතරක්ම කරනවා. කවද දුක හිතෙන්නේ? දන් දීලා කවදාවත් දුක හිතෙනවද? සිල් සමාදන් වුණා කියලා කවදාවත් දුක හිතෙනවද? භාවනා කරපු අයට කවදාවත් දුක හිතෙනවද? පන්සිල් ආරක්ෂා කෙරුවා කියලා කවදාවත් දුක හිතෙනවද? මේවා දුකට කාරණා නෙමෙයි, කල් යන්න යන්න සතුටට හේතු වෙන කාරණා. එහෙම කරුණක්මයි ජීවිතය තුළ විය යුත්තේ. ඔබේ ජීවිතේ හැම කාරණාවටම මේක එකතු කරන්න, හැම කරුණක්ම කරන්න කලින් ඒ ක්‍රියාව ගැන කීප වතාවක් හිතන්න. හිතලා බලන්න, අද සතුටු වුණාට පස්සේ කාලේ දුක් විඳින්න වෙයිද? මෙලොව විතරක් නෙමෙයි පින්නතුනි. දුකට හේතු වෙන කරුණක් කියලා කියන්නේ සතර අපායේ ගිහිල්ලත් අති දීර්ඝ කාලයක් ඒක වෙනුවෙන් විඳවන්න සිද්ධ වෙනවා. නමුත් සැපයට හේතු වෙන කරුණක් සුගතියෙන් සුගතියට යමින් අසීමාන්තික සුවයෙන් සැනසෙන්න සියන ක්‍රියාවක්. එහෙනම් මා වෙනුවෙන් සැපය උදා කරන දේවල් වල යෙදෙනවා මිසක් මාව දුකටපත් කරන දේවල් වල යෙදෙන්න කවදාවත් භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරන්නේ නැහෙනි. අපි හොරකම් කරන්නේත් සැප විඳින්න. එහෙනම් මිනිස්සු හැමෝම සැපයට කැමති. නමුත් නොදැහැමින් සැපය හොයපු කෙනා තමන්ගේ සැපේ විනාශ කරගත්ත කෙනෙක්මයි. එනිසා දැහැමින්ම සැපය හොයන්න, දැහැමින්ම සතුට හොයන්න බුදුරජාණන් වහන්සේගේ මාර්ගයෙන් මෙතෙන්ට යන්න. ආන් ඒ අය එලව මෙලව දෙකේම සතුටටපත් වෙනවා. මෙතන සඳහන් කළා සුමනගේ මල් පූජාව මොනතරම් මහත් ඵලද කියන කාරණාවත්. සුමන පිළිබඳව කරුණු දක්වපු බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කළා, මේ මල් පූජාව නිසා මහා කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් ඔහු දෙව්ලොව මනුලොව අතර තමයි සැරිසරන්නේ. අවසානයේ පසේ බුද්ධත්වයෙන් පිරිනිවන් පානවා කියලා. මේ පසේ බුදු බව ප්‍රාර්ථනා කරගෙන යන බෝධිසත්වයෙක් එතකොට සුමන කියලා කියන්නේ. එතකොට මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරන කොයි පූජාවද ආනිසංස නැති? හැම පූජාවක්ම අතිශයින්ම මහත්ඵලයි, මහානිසංසදායකයි. මල් පූජාව කොයිතරම් උසස් ආනිසංස ලැබෙන පූජාවක්ද? හැබැයි හැම පූජාවක්ම එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු කරලා ලබාගත් කුසලය යම්සේද අදත් අඩු නැතුවම ඒ කුසල් ලැබෙන විදිහට ඒ පූජාව කරන්න පුළුවන්. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් අපි අතර නැතත් අපේ භාග්‍යතුන් වහන්සේ ධාතු ශරීරය අපිට දීලා පිරිනවම් පෑවේ ඒ මෙලොව ජීවත් වන්නට අනුකම්පාව පිණිස, ඔවුන්ට වඩ වඩා මහ මහා කුසල් රැස් කර ගැනීම පිණිස. ආන් ඒක නිසා ජීවමාන බුද්ධ සංඥාව කියන කාරණාව අපි සිත් තුළ තහවුරු කරගන්න ඕනේ, උපද්දව ගන්න ඕනේ. අදත් බුදුරජාණන් වහන්සේ යම් තැනකද, ඒ කියන්නේ විහාර මළුවක්, චෛත්‍යයක්, බෝධියක්, පිළිම වහන්සේ නම, ඒ තැනට යනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් යන්න ඕනේ. කරනවා නම් පූජාවක්, ජීවමානව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේටම කරනවා කියන චේතනාවෙන් ඒ පූජාව කරන්න ඕනේ. එතකොට ඒ පූජාව කොච්චර පිරිසිදු වෙන්න ඕනේද? ඒ පූජාව කොච්චර වටිනවා වෙන්ඩෝ නැත. වටිනාකම ලක්ස කෝටි ගණන් නූනටකමක් නැහැ. ශ්‍රද්ධාව මුල් වෙන්ඩුවනේ. පිරිසිදු බවතියෙන්ඩුවනේ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ ප්‍රධාන උත්තමයන් වහන්සේට නේ පූජාව. කෝටි ලක්ෂයක් සක්වලේ මහරජ්ජිරුවන්ට නේ පූජාව. අපි කල්පනා කරන්න ඕන්නේ අපේ භාගිතුන් වහන්සේ කොයි තරන්න ලෝක සත්වයට හිතසුව සැලසුවාද. මම සඳහන් කළේ රජ කෙනෙක් ගාවට අරගෙන ගියොත් අපිරිසිදු දේවල්, නොගැලපෙන දේවල්, නුසුදුසු දේවල් අපට දඬුවම් ලබන්න වෙන්නේ නැද්ද? මොකකින් මොකක් වෙයිද, කොහෙන් නිමා වෙයිද? බුදුරජාණන් වහන්සේ ගාවට අපිරිසිදු දෙයක් අරගෙන ගියා කියලා බුදුරජාණන් වහන්සේ අපිට දඬුවම් නොකළත්, පින්නතුනි එහෙම වුණොත් අපිට සංසාරෙදි දඬුවම් ලැබෙනවා. භාගිතුන් වහන්සේ දඬුවම් කරන්නේ සංසාරෙදි දඬුවම් ලැබෙනවා. මට ලැබෙන්නේ අපිරිසිදු දේවල්, නොගැලපෙන දේවල්, නුසුදුසු දේවල්. ඒ මං දෙන දේනි මට ලැබෙන්නේ. රජෙක් ගාවට ගිහිල්ලා යමක් පිළිගන්වන්නේ කොහොමද? ඊට වඩා සිය දහස් ගුණයකින් වටින විදිහට නෙමෙයිද බුදුරජාණන් වහන්සේ ගාවට යන්න ඕනේ? මම මුලින් මතක් කළා මිලෙන් මුදලින් වටිනාකමක් නෙමෙයි මේ සඳහන් කරන්නේ. දුප්පත් කෙනෙක් තමන්ගේ ප්‍රමාණයටයි පූජාවක් කරන්නේ. නමුත් ඔහු ළඟ ශ්‍රද්ධාව තියෙනවා නම්, ඔහු ළඟ සීලය තියෙනවා නම්, ඒක මහත්ඵල වෙන හැටි වෙනම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දුප්පතුන්ගේ දාණය දහසින් ගුණ කරලයි බලන්නේ කියලා. ඔබ අරන් යනවා මල්වට්ටියක් බුදුරජාණන් වහන්සේ ගාවට. ඔබ හිතන්නේ මල්වට්ටිය කොහොමද ගෙනියන්න ඕනි කියලා. ඒ මල්වට්ටියේ දෙන්න ඕනි පිරිසිදු මල්. අපි මල්වට්ටියක් නෙලහම අපි ගාව මේ බුද්ධ සංඥාව කියන එක හරියටම නැති හින්දා වෙනත් අපේ මල්වට්ටියත් බොහොම අපිරිසිදුයි. ඔබ හිතන්න මල් හදන බඳුන කොච්චර අපිරිසිදුද? එතකොට ගහේ තියෙනකොට මේ මල් තියෙන්නේ කොච්චර අපිරිසිදුද? වාහන ගිහිල්ල දූවිලි පැටලිලා, දූවිලි බැඳිලා, ගෙවල් මිදුල් අමදිනකොට දූවිලි බැඳිලා, සුළඟේ එන දූවිලි බැඳිලා, මේ පිරිසිදුවට පේන්ඩ තිබුණට මේ මලක මොනතරම් දූවිලි තියෙනවද? ඉතින් මේක බඳුනක හදාගෙන මේ දූවිලි ගොඩ ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව තියන්න පුළුවන්ද කියලා හිතන්න. ඔබේ මේසේ උඩ ගෙනල්ලා දූවිලි සහිත රෙදි කෑල්ලක් ගෙනල්ලා තියලා තිබොත් ඔබට මොකද හිතෙන්නේ? ඉතින් භාගිතුන් වහන්සේ ගාව දූවිලි ගොඩක් ගෙනහිල්ලා පූජාවක් කළා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක පූජාවක් වෙන්නේ නෑනේ. හිතාගෙන ඉන්නවා විතරයි. ආනිසංස ලැබෙන එකක් නෑ. ඒ හින්දා මේ මල් ටික නෙලන්න ඕනේ. පරවිච්ච මල්, ලපහැදුන මල්, කුරුමිනියෝ කාපු මල් අයින් කරන්න ඕනේ. හොඳම පිරිසිදුම මල් ටික තෝරගන්න ඕනේ. ඒ මල් ටික තෝරගෙන ඒ මල් ටික හොඳට සෝදගන්න ඕනේ. එහෙම කියලා මේ සබන් දාලා හොදනවා කියලා කතාවක් නෙමෙයි කියන්නේ. දූවිලි යන්න හොද ගන්න ඕනේ මල් ටික තැලෙන්නේ නැති වෙන්න. ප්‍රඥාව තියෙන කෙනා මේ කාරණාව කොච්චර හිතනවද? අපි මල් පූජ කරන්නත් ඕනේ. නමුත් සම්බාධ හරියට තියෙනවා. සමහර මල් වර්ගවල පොඩි පොඩි සත්තු හරියට ඉන්නවා. පිච්ච වගේ මල් වල නම් බොහොම ඉන්නවා කුඩා සත්තු. ඉතින් මේක සෝදන්න ගියහම වතුර පිරෙන්නේ නැති භාජනයකවත් හොදන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ වතුර ටික දානකොට වතුර ටික බැහැලා යන භාජනයක්. තනකොළ ටිකක් මතට වගේ හෝදහම වතුර ටික යටට බහිනවා සමහරට අර සත්තු තනකොළ උඩ රැඳෙනවා. මේවා ඉතින් හිතන්න කාරණා ගොඩක් තියෙනවා. නමුත් අද මේ මල් හෝදනවා කියන කාරණාව හුඟක් දෙනා අතින් වෙන්නේ නැති කාරණාවක්. අපි ඕන තරම් දකිනවනේ මල් ටික හදලා අපි කියන්නේ මේ පැන් ඉහිනවා කියන කාරණාව. ඒ පැන් ඉස්සහම මොකද වෙන්නේ කියලා පේන්නේ නෑනේ. දැන් මෙහෙම හිතන්න, ඔබේ වාහනේ හොඳටම දූවිලි වැදිලා අපි වතුර ටිකක් අතට අරගෙන වාහනේ පුරාම වතුර ඉහිනවා. අතින් වතුර බින්දු බින්දු ඉස්සහම වාහනේට, දැන් කොහොමද වාහනේ දූවිලි ගොඩට අර වතුර බින්දු වැටුනහම? ආන් ඒ වාගේ නෙමේද මල් උඩට මේ පැන් ඉහිනවා කියලා වතුර බින්දු බින්දු දාහම? ඒකම තමයි වෙන්නේ, හැබැයි පේන්නේ. ඉතින් එහෙම ගෙනිහිල්ලා පූජා කරන්න අකමැත්ත තියෙන්නේ පැයි. ඒක තමයි මල් සෝදන්න ඕනේ. අනික කවුරු ගාවටද මල් ගෙනියන්නේ? කෝටි ලක්ෂයක් සක්වලේ මහරජ්ජුරුව ළඟට. මං කරන පූජාව තමයි මට විපාක දෙන්නේ. ඒකයි සඳහන් කළේ පරවුණ තැලුණ පොඩි වුණ මල් අයින් කරන්න ඕනේ කියලා. කෙනෙක් මල් වට්ටියක් මුදලට ගන්න පුළුවන්. ඔහු පරවෙච්ච මල් වලටත් සල්ලි ගෙවල තියෙන්නේ. පොඩි වෙච්ච මල් වලටත් සල්ලි ගෙවල තියෙන්නේ. කුරුමිනියෝ කාපු මල් වලටත් සල්ලි ගෙවල තියෙන්නේ. ඉතින් මම සල්ලි ගෙව්වා කියලා මේ නොගැලපෙන දෙයක් භාගිතුන් වහන්සේ ළඟ පූජා කරන්න සුදුසුද? සල්ලි ගෙවල මම අරගත්තත් ඒකෙන් හොඳ මල් පහයි නම් තියෙන්නේ. ඒ මල් පහ පූජා කරන එක අර පරවුණ මල් ගොඩ පූජා කරනට වඩා වටිනවා. මොකද එතන මගේ අත්හැරීමක් තියෙනවනේ. මල් වට්ටියට සල්ලි ගෙවපු බව ඇත්ත. එතන මුදල් අත්හැරියා. දැන් මෙතන මලුත් අත්හරින්න වෙලා තියෙනවා. අනේ මගේ මුදල කියන කල්පනා කරන්න නැතුව නුසුදුසු මල් ටිකත් අත්හැරලා සුදුසු මල් ටික අරගෙන ගියහම මගේ තණ්හාවෙත් යම් ප්‍රමාණයක් අයින් කරගන්න මට හේතු වෙලා තියෙනවා. ඒ අත්හැරීම යම් ප්‍රමාණයක් තණ්හාවත් අත්හැරලා තියෙනවා. එහෙම විශේෂ මල් පූජා කරලා විශේෂ ආනිසංස ලැබපු අය පිළිබඳව අපේ ධර්මයේම බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා. ඔබට මතක ඇති පීත විමාන වස්තු. දැන් සුමන නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට මල් පූජ කළා. පීත විමාන වස්තුවේ මොකද්ද කියන්නේ? දුප්පත් කාන්තාවක් අජාසත් රජු හදාපු චෛත්‍ය ළඟට වැටකොළු මල් හතරක් කඩාගෙන යන්නේ ජීවමාන බුද්ධ සංඥාව ඇතුව. ජීවමාන බුද්ධ සංඥාව කියලා කියන්නේ ඇය චෛත්‍ය දකින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ, භාගිතුන් වහන්සේ වැඩ ඉන්නා වගේ දකින්නේ. ඉතින් ඒ සංඥාවෙන් තමයි ඇය චෛත්‍ය ගාවට යන්නේ. ඒ සංඥාවෙන් යනකොට ඇයට මගදී එළ දෙනක් යනලා මැරෙනවා. නමුත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් බුද්ධ සංඥාවෙන් ගියපු ඇය මරණයත් එක්කම තෞතිසාවේ උපදිනවා. නිකම්මද? සක්‍ර දේවේන්ද්‍රයන්ගේ කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවන් අභිභවනය කරලා තමයි උපදින්නේ. හිතන්න කෝටි දෙකහමාරක් දෙවඟනන්ට වඩා ලස්සන රූපයක් අරන් උපදින්ද? ඒ කුසලයේ ඇයට කොච්චර විපාක දෙනවද? අපේ ශාසනයේ සඳහන් කරන උත්තර සාමණේරයන් වහන්සේ විද්‍යා දරේක් හැටියට අහසින් යනකොට සුමේද බුදුරජාණන් වහන්සේ දැකලා සුමේද බුදුරජාණන් වහන්සේට කිනිහිරි මල් තුනක් පූජා කළා. සසර කොයි තරම් කාලයක් සුගතියේ සැප විඳලා තිබ්බද? ඒ වගේම තවත් නොයෙක් කරුණවල මේ මල් පූජාවේ ආනිසංස පැහැදිලි කරනවා. ශ්‍රද්ධාවෙන් කරන පූජාවයි එච්චර ආනිසංස. ශාකමාල වස්තු සද්ධම්මාලංකාරි පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නමුත් භාගිතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා මිනිස්සු එක දිගට පූජා පවත්වනවා. සැවැත් නුවර කාන්තාවක් ධාතුන් වහන්සේ උදෙසා කරන පූජාවට සම්බන්ධ වෙන්න සැවැත් නුවරින් පිටත් වෙලා කෑලමල් බඳුනකුත් අරගෙන එනවා. බුදුරජාණන් වහන්සේ ආදාහනය කරපු කුසිනාරාවේ ඒ ප්‍රදේශයට එනකොට ඇයට තද බල බඩේ අමාරුවක් හැදෙනවා. ඇයට තවත් ඉදිරියට නම් යන්න බෑ. ඇය අරගෙන ආපු මල් ටික අපහසුයෙන් නමුත් ගිහිල්ල බුදුරජාණන් වහන්සේ ආදාහනය කරපු තැනට පූජ කළා ශ්‍රද්ධාවෙන්. ඇය ආපහු සැවැත් නුවර යන්න පිටත් වුණා. ඒ කුසේ අමාරුව වැඩි වෙලා එදා රාත්‍රියේ ඇය මැරුණා. නමුත් කෑලමල් පූජා කිරීම පිළිබඳව ඇයට තිබුණේ පුදුම සතුටක්. අද කරපු පූජාව ගැන ඇය ඒ ප්‍රීතියෙන්ම තමයි මරණයට පත් වෙන්නේ. මේ ධාතුන් වහන්සේට පූජා පවත්වන්න ගිහිල්ලා ඇයත් උපදින්නේ දෙව්ලොව. ඇය දෙව්ලොව ඉපදුනාට පස්සේ සඳහන් කරනවා ඇගේ මුළු විමානෙම කෑල මලින්ම පිරිලා කියලා. හරියට නිකන් කෑල මලින් පුරවපු කරඬුවක් ඇතුලේ යම්සේ සුවඳ දෑගේ විමානයේ තරම් සුවඳයි. ඇය යන යන තැන කෑල මල් වියනක් වගේ. උඩිනුත් කෑල මල්, පයටත් කෑල මල්. ඒවා විශාල රතරෝද වගේ කෑල මල්. ඇය කල්පනා කළා මේ තරම් ආශ්චර්යමත් දිව්‍ය සම්පතක් මට ලැබුණේ කොහොමද? ඇයට වැටහුණා භාගිතුන් වහන්සේ උදෙසා කරපු මල් පූජාව නිසා. නමුත් තාමත් ධාතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන පූජාව කෙරෙනවා හැමදාම. ඇය දෙව්ලොව ඉඳලා රතරෝදයක් වගේ විශාල කෑල මරක් අරගෙන බුද්ධ පූජාවට එනවා. ඒ වෙලාවේ ඇය දැකපු මිනිස්සු ඇය මිනිස්සුන්ට පේන්නමයි එන්නේ. ඇගේ සුන්දරත්වය දැකලා කතා කරලා අහනවා, මෑණියනි ඔබ කවුද? මෑණියනි ඔබ කොහෙද? කෑලමල් පූජ කරලා ඇය ඔවුන්ට සඳහන් කළා, මම දැන්නම් දෙව්දුවක්. මේ කෑලමල දෙව්ලොවින් ගෙනාවු කෑලමලක්. මිනිස්සු මේ ලොකු කෑලමල දැක්කම අහනවා, කොහෙන්ද ඕක? ඒ කරත්තරෝදයක් වගේ. ඇය ඔවුන්ට කරුණු සියල්ල සඳහන් කරලා කතා කරලා කියනවා, සත්පුරුෂයිනි, පුණ්‍යවන්තයිනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් ධාතු ශරීරය අපිට තියලා ගියා. ඒ ධාතුන් වහන්සේ උදෙසා කරන පූජාවත් ජීවමාන බුදුරජුන්ට කරන පූජාව හා සමාන පූජාවක්. ශ්‍රද්ධා සිත ඇති කරගෙන ජීවමාන භාගිතුන් වහන්සේ අරමුණු කරගෙන ඔබත් ඕන පූජාවක් කරන්න. මමත් ඊයේ මේ පූජාවට ආවා. හැබැයි මගදී මට බඩේ අමාරුවක් හැදිලා මම ආපහු හැරුණා. මම අරන් ආවේ කෑලමල්. මට ධාතුන් වහන්සේට පූජා කරන තැනට එන්න බැරි වුණාට බුදු පියාණන් වහන්සේගේ ශරීර ධාතු ආදාහනය කරපු තැනට මම ඒ කෑලමල් පූජා කළා. ඒ කුසල කර්මෙන් මං දෙව්ලොව ඉපදුනා. කෑලමල් විමානය මගේ දිව්‍ය විමානය. මම දෙව්ලොව ඉඳලා කෑල මලක් අරගෙන ආවේ අදත් බුද්ධ පූජාවට. ඇය ඇගේ දිව්‍යානුභාවයෙන් ඒ රැස් වෙලා හිටපු පිරිසට සැවැත් නුවර ඇගේ ගේ ඇතුලේ තාමත් තැන්පත් කරලා තියෙන ඇගේ පෙර ජීවිතයේ මල කඳ පෙන්නනවා. අර ඉන්නේ එදා මම. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශා ශ්‍රද්ධාවෙන් පූජා කරපු මම අද ඉන්නේ මේ මෙතන. අර පෙරකය මේ දැන් කය. මට මෙවන් ජීවිතයක් දුන්නේ බුදුරජාණන් වහන්සේ. පින්නතුනි, සතුටු වෙන්න යමක් කරනවා නම් වඩා සතුටු වෙන්න යමක් කරන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනය ඇතුළේ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන යමක් අන් සියල්ලට වඩා මහත්ඵලයි, මහානිසංසදායකයි. ඒ නිසා එදත් අදත් ඒ මහ කුසල් රැස් කරන්න ඔබට මට අවස්ථාව නැත්තේ නෑ. එයින් ප්‍රයෝජන ගන්න. හෙට ඔබේ ජීවිතය ඔබට නැති වෙයි. එන්න අද පටන් ගන්න. දැන් සූදානම් වෙන්න. දැන් කරගන්න. ජීවිතයේ තනපතක් අගතියෙන පිණිබිඳක් වගේ අස්ථීර බව අපි ඕන තරන් අහල තියෙනවා. තනපත් අගතියෙන පිණිබිඳු උදේ හිරුවෙලිය වැදුනහම මැණික් ගල් වගේ බැබලෙනවා, පාට පාටට දිලිසෙනවා. ඒ සූර්ය රශ්මිය නිසා සංසාරි පින් කරලා පින් කරලා කරගත්ත පින් ටික වියදම් කරලා ඔබ අරගත්ත ශ්‍රේෂ්ඨ වූ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක්, නැත්නම් බෞද්ධයයි සම්මත පෞලක මනුස්ස ජීවිතයක් ඔබ ඔබේ ජීවිතය දැන් සම්මාදිට්ඨික කරගන්න, ඔබ තිසරණයේ මත පිහිටන්න, ඔබ පංචශීලයේ ආරක්ෂා කරන්න, ඒ උතුම් සීලවන්ත ප්‍රතිපත්තිය මත ඉඳලා සම්බුද්ධ ශාසනය පරාමර්ශනය කරගෙන බොහෝ කුසල් රැස් කරගන්න, මේ ජීවිතයට වඩා උසස් ජීවිතයක් ඉදිරියට ලබන්න මේ ජීවිතෙන් කැප කරන්න, අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගානක් සුවපත් කරන වැඩපිළිවෙල තියෙන්නේ මේ ශාසනය තුළ. ලෞකික සම්පත්වලට ඒක කරන්න බෑ. මේ ජීවිතෙන් හම්බ කරගත්ත දේ මේ ජීවිතෙන් ඉවරයි, ඊළඟ ජීවිතවලට ගෙනියන්න බෑ. නමුත් මේ ජීවිතෙන් හම්බ කරගත්ත දේවල් අරගෙන සම්බුද්ධ ශාසනය තුළ කටයුතු කරලා අනාගත ජීවිත කෝටි ගානකට ඉතුරු කරන්න පුළුවන්කම තියෙනවා. ආන්ගේක හොඳට තේරුම් අරගෙන නිවැරදිව තිසරණෙහි පිහිටලා උතුම් වූ පංචශීලය මනාව ආරක්ෂා කරගෙන තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් කරගෙන ඇති තරම් මගවියදන් රැස් කරගෙන මේ ජීවිතෙන් මේ ලෝකෙන් එලියට බහින දවසේ, මේ ජීවිතයට සමුදෙන දවසේ යාචකයෙක් වගේ මෙලවින් නොයා ධනපතියෙක් වගේ සතුටින් පිටත් වෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න තුනුරුවම් උදෙසා බොහෝසේ කටයුතු කළ කුසල් රැස් කරන්න සැදැහැසිත තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ලැබේවා කියලා ආශිර්වාද කරනවා.